SBS.
O SBS.
SBS.
O SBS.
SBS Radio.
කලල තාක්ෂණය හෙවත් IVF තාක්ෂණය මගින් දරුවන් බිහි කර ගැනීම මේ වන විට ලෝපුරා වර්ධනය වෙමින් පවතින තත්වයක් බවට පත්ව තිබෙනවා. මේ කාරණේ ඔස්ට්‍රේලියාව තුලත් මේ වන විට වර්ධනය වෙමින් පවතින ප්‍රචලිත වෙමින් පවතින තත්වයක් බවට පත්ව තිබෙනවා. පසුගිය දා ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවක් පෙන්වා දෙනු ලැබුවා සමහරක් ඔස්ට්‍රේලියාව තුල ස්ථාපිත IVF සායන මගින් මහජනතාවට ලබා දෙන තොරතුරුවල නිර්වද්‍යභාවය පිළිබඳව ගැටලු ඇති බව. විශේෂයෙන්ම මහජනතාවට එම සායනවල සාර්ථකත්වයේ ප්‍රතිශතය සම්බන්ධයෙන් ලබා දෙන තොරතුරුවල යම්කිසි ආකාරයක ජනතාව නොමග යවන සුළු කරුණු කාරණා ඇති බව මේ මාධ්‍ය වාර්තාව පෙන්වා දී තිබූ කාරණයක් බවට පත් වුණා. මේ නිසා යම්කිසි ආකාරයකින් යුවලක් IVF තාක්ෂණයෙන් දරුවෙකු ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා මොනවද? IVF තාක්ෂණය කියන්නේ මොකක්? මේ පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්නට තීරණය කළා. මේ කාරණේ පිළිබඳව කතා බහ කරන්නට අපි සම්බන්ධ කරගත්තා මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කලල විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය නිමාවට පත් කිරීමෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකාවේ කලල වෛද්‍ය විශේෂඥවරයෙක් වශයෙන් කටයුතු කරන වෛද්‍ය මදාර රළපනාව මහතා. වෛද්‍යතුමනි, අපි මුලින්ම SBS ගුවන්විදුලියට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති මේ IVF තාක්ෂණය කියන්නේ මොකක්ද? මේ පිළිබඳව අපිට යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරොත් මේ කාරණය පිළිබඳව සවිස්තර කරුණු කාරණා කතා බහ කරන්නට පෙර.
ඔව්, IVF තාක්ෂණය ගැන කතා කරනකොට පළමුවෙන්ම අපි බලන්න ඕනේ කොහොමද මේ ස්වභාවිකව ගැබ් ගැනීමක් ඇති වෙන්නේ කියලා. ස්වභාවිකව ගැබ් ගැනීමක් ඇති වෙන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වෙලා එය පැලෝපිය නාලයට ඇවිල්ලා පැලෝපිය නාලයේදී සැමියාගේ ශුක්‍රාණු සමග එකතු වීමෙන් සංසේචනය වෙලා පැලෝපිය නාලයේදී ගර්භාෂයට ඇවිල්ලා ගර්භාෂය පිළිසිඳ ගන්නවා. එන්න මේ ක්‍රියාවලිය යම් යම් තැන්වලදී සිදු නොවීම නිසා ගැබ් ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. IVF තාක්ෂණයෙන් අපි කරන්නේ ඩිම්බ චෝෂණය කරනවා. ඒ කියන්නේ ඩිම්බ යෝනි මාර්ගයෙන් අපි පිටතර ගන්නවා. ඩිම්බ කෝෂයෙන් පිටතට අරගෙන සැමියාගේ ශුක්‍රාණුවක් සමග විද්‍යාගාරයේදී එක් කරනවා. ඒකට කියනවා එක ක්‍රමයක් ස්ටෑන්ඩර්ඩ් IVF කියන්නේ සාමාන්‍ය ක්‍රමය. නැත්නම් එහෙම නැත්නම් ඉක්ෂි තාක්ෂණය. ඉක්ෂි තාක්ෂණය කියන්නේ සචල සපල එක ශුක්‍රාණුවක් ඩිම්බය තුර ඇතුළු කරලා සංසේචනය කරනවා. ඒ සංසේචනය කරලා අපි ගර්භ බීජ ඖෂක ඇතුළු කරන ඉන්කුබේටර් ඇතුළ දවස් 3ක් වර්ධනය කරනවා. එහෙම නැත්නම් දවස් 5ක් වර්ධනය කරන්න පුළුවන්. මෙන්න මේ සංසේචනය කරලා දවස් 5ක් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය ඇඟට බාහිරව සිදු කරන ප්‍රතිකර්මයේ ක්‍රියාවලිය තමයි IVF තාක්ෂණය කියලා කියන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම මේ IVF තාක්ෂණයට භාජනය වීමට කෙනෙකු බලාපොරොත්තු වෙන ඉන්නවා නම් යම්කිසි ආකාරයකින් මේ සඳහා භාජනය වන කෙනෙකු සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා මොනවද?
IVF තාක්ෂණයට හැමදෙනාම යොමු විය යුත්තේ නැහැ. නමුත් මොකද සරලව ස්වභාවික ගැබ් ගැනීම සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් IUI තාක්ෂණය මගින් සැමියාගේ ශුක්‍රාණු තැන්පත් කිරීමෙන් පමණක් ගැබ් ගන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් ඒ සියලු ප්‍රතිකර්ම අසාර්ථක වුණොත් එක විදිහකින් IVF තාක්ෂණය යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියමු සැමියාගේ ශුක්‍ර තරලේ පරීක්ෂා කරාම ඒ ප්‍රමාණය ඉතාම අඩු නම්, නැත්නම් ඒ සචලතාවය ඉතා අඩු නම්, එහි රූපාකාරය කියන මෝර්ෆොලොජි ඉතාම අඩු නම්, කියන්නේ විකෘතතාවයන් වැඩි නම්, අන්න ඒ වගේ අවස්ථාවේදී IVF තාක්ෂණයට යොමු වෙනවා. නමුත් ඒ සැමියාගේ ප්‍රශ්නයක් නිසා කාන්තාවගේ පැත්තෙන් බැලුවොත් ඩිම්බ කෝෂවල එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගය ඇතිවීම නිසා, ඇලෝපියනාල අසාධාරණය වීම නිසා, ඒ වගේ විවිධ හේතුන් මතත් පොලිසිස්ටික් ඕවරිස් කියන බහුකෝෂ ඩිම්බ කෝෂය වගේ ක්‍රියාකාර නිසා සබ්චක්‍රීය ස්වභාවය වැඩ කරන්න ඇති අවස්ථාවල් තියෙනවා. ඒ වගේ විවිධ අවස්ථාවන් නිසා IVF තාක්ෂණ යොමු වෙන්න වෙනවා. ඉතින් එක එක යුවලකට IVF තාක්ෂණ යොමු වීමේදී ඇතිවන ගැටලු වෙනස් එක්කෙනාට එක්කෙනාට. ඒතොර ඒ අනුව අපිට සිද්ධ වෙනවා එම යුවලට කියන්නේ ඒගොල්ලන්ගේ ගැප් ගැනීම කොච්චර දුරට මේ සාමාන්‍ය ක්‍රමයෙන් කරගෙන යන්න පුළුවන්ද, IVF තාක්ෂණය සාමාන්‍යකෙන් වඩා වෙනත් විවිධ ක්‍රම භාවිතා කරන්න වෙනවද, IVF තාක්ෂණයත් සමග ගැප් ගැනීමේ ප්‍රතිශතයක් වැඩි කරගන්න.
හොඳයි වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම පසුගියදා මේ ABC මාධ්‍ය ජාලයෙන් ප්‍රචාරයට පත් වූ ප්‍රවෘත්තියේදී පෙන්වා දුන් කාරණයක් තමයි ඔස්ට්‍රේලියාව තුළ IVF තාක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන සායන ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රතිශතය ප්‍රචාරයට පත් කිරීමේදී යම්කිසි ආකාරයක ජනතාව මුලා වෙන ආකාරයෙන් තොරතුරු දත්ත ප්‍රකාශයට පත් කරනවාය කියන කාරණය. අපි මෙය විද්‍යාත්මක කාරණයක් විදියට සමස්තයක් විදියට සලකා බැලුවොත් IVF තාක්ෂණයෙන් දරුවන් බිහි කිරීම කොයිතරම් දුරට සාර්ථක ප්‍රතිශතයක් ගන්නා හැමත් නැත්නම් සාර්ථක කාරණයක් බවට පත්ව තිබෙනවද මේ වන විට ලෝකේ?
ඔව්, අපි මෙහෙම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ, සාමාන්‍ය කාන්තාවක් ස්වභාවික ගැබ් ගැනීමේදී ගැබ් ගැනීමක් සිදුවන්නේ 40%. අපි කාන්තාව ගැබ් ගත්ත කියලා දැක්කම අපි හිතනවා නම් ඒක 100%ක් කියලා. ඒක වැරදි. ඒකට හේතුව අපි ගත්තොත් කාන්තාවන් 10 දෙනෙක් අඳුරන 10 දෙනෙක් අරගෙන අහන්න, ඒතුරන් ගැබ් ගත්තේ පළවෙනි මාසයේ එකතු වීමෙන් ගැබ් ගැනීමක් ඇති වුණාද කියලා. හැමෝම කියයි හැමෝටම පළවෙනි මාසයේ ගැබ් ගැනීමක් ඇති වුණේ නැහැ කියලා. ඒකට හේතුව ස්වභාවික ගැබ් ගැනීම 40%ක් නිසා. එතකොට IVF තාක්ෂණයේදී අපිට කරන්න පුළුවන් උපරිම දේ කලණිය ගර්භාෂයේ තැන්පත් කිරීම දක්වා පමණයි. එතකොට ගැබ් ගැනීම ගැන බලනකොට ක්‍රම තුනකට බලන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ගැබ් ගත්තාද කියලා බයෝකෙමිකල් ඇනලයිසිස්, ඒ කියන්නේ බීටා HCG පරීක්ෂණයෙන් ගැබ් ගැනීම ඇතිවීම. ඒක පළවෙනි දේ. එතකොට දෙවෙනියට සති දෙකකට පස්සේ බලනවා ස්කෑන් පරීක්ෂණයකින් හෘදයේ වස්තුවේ ගැස්ම තියෙනවද කියලා. ඒකට කියනවා වයබල් ප්‍රෙග්නන්සි කියලා. ඊගාවට තුන්වෙනි එක බලන්න පුළුවන් ගැබ් IVF තාක්ෂණයේ ගැබ් ගත්තාට පස්සේ නිරෝගී දරුවෙක් උපදිරා ගෙදර අරගෙන යන ප්‍රතිශතය, කියන්නේ ටේක් හෝම් බේබි රේට්. එතකොට ඔය තුනක් අපි හැමදේම දැනගන්න ඕන එක දෙයක් තමයි ගැබ් ගත්ත ගමන් හැම ගැබ් ගැනීමක්ම අවසානය කරා ගමන් කරන්නේ නැහැ. ඒක IVF තාක්ෂණයේ දුර්වලතාවයක් නිසා නෙමෙයි, ස්වභාවිකවත් එහෙමයි. ඕනෑම කාන්තාවක් ස්වභාවික ගැබ් ගැනීමේදී 10%ක් ගැප්සා වෙන්න පුළුවන්. IVF තාක්ෂණයේදී ඒ ගැප්සාවීම් තියෙන්න පුළුවන්. ගැප් දරගෙන සති දෙකක් යනකොට හෘද වාස්තුවේ ගැස්ම නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද වාස්තුවේ ගැස්ම තිබිලා තව සති 4ක් විතර යනකොට හෘද වාස්තුවේ ගැස්ම නැති වෙන්න පුළුවන්. නමුත් ඊට අතරතුරදී ගැප් ගැනීම නවතිනත් පුළුවන්. ඒ කියන්නේ ඇබෝෂනයක් වෙන්නත් පුළුවන්. එතකොට යම් තැනකට සායනයකට ගිහිල්ලා ගැප් ගැනීම ප්‍රතිශතයක් ගැන කියනවා නම් ලොකු ප්‍රතිශතයක් يعني වැඩි ප්‍රතිශතයක් ඔන්න ඔය කරුණු තුන, ඒ කියන්නේ බයෝකෙමිකල් ප්‍රෙග්නන්සි එක, ඒ කියන්නේ ගැප් ගැනීම බීටා HCG නිසා ගැප් ගත්තාද කියන එකද ඒගොල්ලන් කියන්නේ. එහෙම නැත්නම් වයබල් හાર્ට්, ඒ කියන්නේ සති 6කින් හෘද වාස්තුවේ ගැස්ම තියෙනකොට ගැප් ගැනීම ගැන ප්‍රතිශතයද කියන්නේ. එහෙම නැත්නම් බබෙක් උපදිලා ගෙදර යනගෙන ටේක් හෝම් බේබි රේට් එක ගැනද කියන්නේ කියන එක විමසිලිවත් වෙන්න ඕනේ.
අපි දැනගන්නට කැමතියි දැන් මේ ආකාරයෙන් කෙනෙකු IVF තාක්ෂණයට භාජනය වුණොත් එහෙම ඒ යුවලට එහෙමත් නැත්නම් ඒ අදාළ කාන්තාවට යම්කිසි ආකාරයක අතුරු ප්‍රතිවිපාක වලට මුහුණ දීමේ ඉඩකඩක් තියෙනවද වෛද්‍යතුමනි?
අතුරු ප්‍රතිවිපාක කියන එකෙන් සරලවම පොදුවේ දකින්නේ එකම දේ, අර හයිපර් ස්ටිමියුලේෂන්, ඒ කියන්නේ ලිම්බ ප්‍රමාණය වැඩිවීම නිසා හෝ ඇතිවීමේ සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අපි මේක මේ කන්ට්‍රෝල්ඩ් හයිපර් ස්ටිමියුලේෂන්, ඒ කියන්නේ අපි ලිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය පරිපාලනය කරමින් ලිම්බ උත්තේජනය කරන නිසා එවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව අඩුයි. ඉතින් ඒක අඩුයි කියන එකයි නැහැ කියන එකයි අතර වෙනසක් තියෙනවා. ඒ වගේ එක එක සායනවල වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරීත්වය හා තීරණ ගැනීම මත ඒ සම්භාවිතාව අඩු කර ගැනීම හෝ එන සම්භාවිතාව වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙන පුළුවන්. නමුත් අපි හැම දෙයක්ම බලලා, ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂණ වලින් ලිම්බ ලොකු වෙන ප්‍රමාණය, ලිම්බ ප්‍රමාණය, ඒ වගේම ඒ ඉස්ටජන් ප්‍රමාණය අගයන් බලාගෙන තමයි ඒ උත්තේජන අවශ්‍ය හෝමෝන ප්‍රමාණය දවස් ගණන් වල වෙනස් විදිහට හදලා අපි දවස් 10ක් ඉන්නත් කරලා මේ ඩිම්බ ලොකු කැරෙක්ට් කර ගැනීම බලාගෙන යන්නේ. ඒකින්ද ඒ එම සායනයක තියෙන වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මතත් ඒ අධි උත්තේජනය අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
යම්කිසි යුවලක් හෝ යම්කිසි කෙනෙකු IVF සායනයකින් ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍යතුමනි, ඔවුන් සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා මොනවද?
පොදුවේ ගත්තම අවශ්‍ය ඒගොල්ලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. යම් සායනයක ඇහුවොත් ඒගොල්ලන්ගේ සඵලතාවය කොච්චරද, ඒ කියන්නේ ගැබ් ගැනීමේ ප්‍රතිශතය. ගැබ් ගැනීමේ ප්‍රතිශතය එක එක විදිහට දෙන්න පුළුවන්. ගැබ් ගැනීමේ ප්‍රතිශතය දෙන්න පුළුවන් ඒ මාසයක් ඇතුළත කරන ලද සියලුම IVF ප්‍රතිකර්මයන් තුළින් ගැප් ගත්තේ කී දෙනෙක්ද. ඒතකොට ඒක එක් සමහර අය දෙනවා බයෝකෙමිකල් රිසල්ට්, ඒ කියන්නේ ඉස්සෙල්ලාම බීටා HCG ප්‍රතිශතය බලනවා. ඒ බීටා HCG ප්‍රතිශතය 10කට වැඩි නම් ගැප් ගැනීමක් ඇති වෙනවා. ඒතකොට ඒ ප්‍රමාණය ගැප් ගත් ප්‍රමාණයට ඒ ප්‍රතිශතයක් දෙනවා සමහර අය. නමුත් ගොඩක් වෙලාවට කියන්නේ තව සති දෙකක් ගිහිල්ලා ස්කෑන් පරීක්ෂණයකින් හෘද වාස්තුවේ ගැස්ම, ඒ කියන්නේ ගර්භාෂයේ කලලයේ හෘද වාස්තුවේ ගැස්ම, ඒ කියන්නේ වයබල් ප්‍රෙග්නන්සි, අන්න ඒක බලලා ගැප් ගැනීම දෙනවා නම් ඒක ප්‍රතිශතය ඊට වඩා හොඳයි. එතකොට ගැබ් ගැනීමේ ප්‍රතිශතය 40යි හෝ 50යි කිව්වම අපි අහන්න දැනගන්න ඕනේ ඒක බයෝකෙමිකල් ප්‍රෙග්නන්සි එකද, කියන්නේ බීටා එච් ඒ ජී ප්‍රමාණය බැලුවම දැන ගැබ් ගැනීමද, එහෙම නැත්නම් තව සවස්සති දෙකක් දීලා හෘදයේ වාසිය ගැස්ම ඇති වුණාම ඒ අය විතරක් එකතු කරලා වෙන ගැබ් ගැනීමේ ප්‍රතිශතයද කියලා. ඒ වගේම තව එකක් තමයි නිරෝගී දරුවෙක් ගෙදර රැගෙන යෑමේ හැකියාව. ගොඩක් තැන්වල ඒක ඒක දෙන්නේ නැහැ. මොකද දැනට ඒක මොකද ඕනම ගැබ් ගැනීමක් 10% ගැබ් ගබ්සා වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවිකව ගැබ් ගන්නවා. ඒතර ඒක දෙනවා නම් ඒක ඇත්තටම 40% එන්න විදිහක් නැහැ. මොකද ගැබ් ගැනීමෙන් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ගබ්සා වීමකට හෝ ඒ වගේ 10% ප්‍රමාණයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගැනීම ගෙන යෑමේ නොහැකියාවකට ඇති වෙනවා 7, 6, 8, 10 වගේ යනකොට.
සාමාන්‍ය ස්වාභාවික ක්‍රමවේදයකට අනුව උපදින දරුවෙකු සහ IVF තාක්ෂණයේ ආධාරයෙන් උපදින දරුවෙකු අතර යම් කිසි ආකාරයක වෙනස්කම් මේ වන විට වෛද්‍යවරුන් මගින් එහෙමත් නැත්නම් පර්යේෂකින් මගින් අධ්‍යයනය කොට තිබෙනවද වෛද්‍යතුමනි?
ඔව්, ගොඩක් එංගලන්තේ එහෙම කළ තියෙන පර්යේෂණ වලින් يعني සාමාන්‍ය ගැබ් ගැනීමකින් සහ IVF තාක්ෂණ ගැබ් ගැනීම අතර ලොකු වෙනසක් ඒගොල්ලන් දකින්නේ නැහැ. මොකද මේක ප්‍රධාන දේ අපි කරන්නේ ශුක්‍රාණුවක් බිම්බයක් තුලට ඇතුල් කරන. ඒ කියන්නේ ඉක්ෂි තාක්ෂණය. ඇතුල් කරාට කලලය වර්ධනය, ඒ කියන්නේ සෛල බෙදিলা කලලය වර්ධනය වීම කියන එක අපිට අතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ශාරීරික උෂ්ණත්වයයි කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ප්‍රමාණයත් සමග වීජ අවශ්‍යක ඇතුළ ඉන්කුබේටරයක් තුල තැබීම මගින් කලලයේ ස්වභාවිකව බෙදෙන්න ගන්නවා. සෛල 2යි 4යි 6යි 8යි කියලා දවස් 3ක් ඇතුළත. ඒතර විභේදනය වුණු කලල දෙකක් විතරයි තැන්පත් කරන්නේ. විභේදනය වුණාට කලල අයින් කරනවා. ඒතර ඒ ස්වභාවිකව සිදුවන දේම තමයි අපි මේ විද්‍යාගාරයක් තුල කරන්නේ. ඒතර ගැබ් ගැනීම සිදුවන්නේ ස්වභාවිකව. ඒතර ගැබ් ගැනීමේ ප්‍රතිශතයත් ඒ වගේම සංකූලතාවය නැතිවීමේ හැකි ප්‍රතිශතයත් විකෘති දරුවෙක් ඇතිවීමේ ප්‍රවණතාවය ඇති ප්‍රතිශතයත් ස්වභාවික දරුවෙක් ඉපදින ප්‍රතිශතයටම සමාන වෙනවා.
වෛද්‍යතුමනි, දැන් IVF තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳව අපි සොයා බැලුවොත් එහෙම IVF තාක්ෂණයෙන් ලොව බිහිවන පළමු දරුවා බිහිවන්නේ 70 දශකයේ අගභාගයේ එංගලන්තයේදී. අනතුරුව ඔස්ට්‍රේලියාවේ IVF තාක්ෂණයෙන් පළමු වතාවට දරුවෙකුගේ ඉපදීම සිදුවන්නේ 80 දශකයේදී. මේ වන විට මේ තාක්ෂණයේ විවිධාකාරයේ පරිවර්තනය වීම වලට ලක් වෙලා තියෙනවා. අපි දැනගන්නට කැමති කොහොමද මේ තාක්ෂණයේ මේ වන විට දියුණු වී තිබෙන්නේ වෛද්‍යතුමනි?
ඔව්, පළවෙනිම ඉස්සරම කරේ ස්ටෑන්ඩර්ඩ් IVF. ඒ කියන්නේ එක ඩිම්බයක් ඩිම්බයකට ශුක්‍රාණු 80,000ක් ඇතු එකතු කරලා කඩාවක් තුල තැම්පත් කරලා තිබීමෙන් ස්වභාවික ශුක්‍රාණුවක් ගිහලා තමයි ගැබ් ගැනීම ඇති වුණේ පළවෙනිම. එම කලර පළවෙනිම තැම්පත් කරේ දින දෙකක් වර්ධනය කළා. ඉන්පසු දින 3ක් වර්ධනය කිරීම දක්වා ඒක වර්ධනය වුණා. නමුත් එතන ගැටි වුණ ගැටලුව තමයි ශුක්‍රාණු අවම තත්ත්වයේ තියෙන පුරුෂයෙකුගේ ශුක්‍රාණු වලින් ඒ ගැබ් එකෙන් පිළිසඳ ගැනීමක් සිදුවන්නේ නැහැ, සංසේචනයක් සිදුවන්නේ නැහැ. ඒතර ඉක්ෂි තාක්ෂණය කියන එක ICS එකේ තාක්ෂණය ඇතුලේ ඒ එවැනි අවස්ථාවලදී එක ශුක්‍රාණුවක් ඩිම්බයක් ඇතුළේ දාලා කලලයක් සංසේචනය ඩිම්බයක් සංසේචනය කළා කලලයක් ඇති කිරීම දක්වා. ඊට පස්සේ තාක්ෂණය දිනුනා දින 3ක කලලයක් නැතුව දින 5ක කලලයක් හදාගන්න. මොකද ඒ සාර්ථකත්වය වැඩි නිසා. ඒකට කියනවා බ්ලාස්ටූලා කියන්නේ බ්ලාස්ටොසිස්ට් කල්චර්. දින 5ක් වර්ධනය කරලා තැන්පත් කරන්නේ. ඊපස්සේ අලුතෙන් තාක්ෂණය ඊට පස්සේ දිනුනා ඒ බ්ලාස්ටොසිස්ට් බ්ලාස්ටූලාපින් සෛල 2-3ක් අරගෙන ඒ සෛල 2-3ක් ගත්ත කියලා කිසිම හානියක් කලලයට වෙන්නේ නැහැ. නමුත් තැන්පත් කිරීමට කලින් PGD කියන්නේ ප්‍රී ඉම්ප්ලාන්ටේෂන් ජෙනටික් ඩයග්නොසිස් පූර්ව අධිරෝපණ ඥාන විශ්ලේෂණය කියලා ඒ සැලල සෛල ඥාන විශ්ලේෂණයකට විභාජනය කිරීමෙන් ඒ කියන්නේ ඩවුන්ස් සින්ඩ්‍රෝම් ආදී විවිධ විකෘතිතා තියෙනවා නම් එම කලල තැන්පත් නොකිරීමටත් එවැනි තත්ත්වයන් නැති කලල තැන්පත් කිරීමටත් හැකියාව ඇති වුණා. නමුත් ඒ ඥාන විශ්ලේෂණයේදී ඥාන කියන්නේ 21 වෙනි ඥානයත් 18 වෙනි ඥානයත් 12 වෙනි ඥානයත් වගේම XY ඒ කියන්නේ දුවෙක්ද පුතෙක්ද කියන එක දක්වා
පශ්චාත්පාදය නිමාවට පත් කිරීමෙන් අනතුරුව දැනට ශ්‍රී ලංකාවේ කලල විද්‍යා වෛද්‍ය විශේෂඥවරයෙක් වශයෙන් කටයුතු කරන වෛද්‍ය මදාර රළපනාව මහතා IVF තාක්ෂණය සම්බන්ධයෙන් අපි ඔබ වෙත ගෙනා මේ කතා බහ සමගින් ඔබට එක්වන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි SBS ගුවන් විදුලිය සමගින් මේ කතා බහට එක්ුණාට.
ස්තුතියි. බොහොම ස්තුතියි. SBS. This is SBS Radio.